අපිට ලැබුණ අහන්න ලැබුණනේ බුදුදහම. මොකද මේ බුදුදහමක් තියෙන කාලෙකයි අපි ඉපදුනේ. ක්ෂණ සම්පත්තිය කියන එක දන්නවනේ නේද? ඒකෙන් අපි කොහොම හරි මේ ජීවිත කාලය තුල ප්‍රයෝජනය ගන්න ඕන. එහෙම ගත්තේ නැත්නම් ආයෙ ওই අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේ බුද්ධ දේශනාවනෝ ඒක එහෙම තමයි. මේ ක්ෂණ සම්පත්තිය කියන්නේ බොහොම කලාතුරකින් ලැබෙන එකක්. නේද? දැන් ඕගොල්ලන්ට කලාතුරකින්ම වෙන දේවල් මේ ලෝකේ සමහර විට ගන්න. ලොතරැයියක පළවෙනි ටෑග් එක දෙන එක. මොන කලාතුරකින්ද ඉන්නේ? ඔව්. මේ හරි ඉන්නවද පළවෙනි ටෑග් එක ඇදුන ගමක? නෑ කොකු. කටහරි. පළවෙනි ටෑග් එක ඇදුනා කිව්වහම ටිකක් වෙන්න බැරි වගේ එකක් නේද? මරින් ගල හිටලා වෙන්න පුළුවන් කලාතුර. දැන් මේ පළවෙනි ටෑග් ඇදුන කෙනාට තව සැරයක් පළවෙනි ටෑග් ඇදෙනවා කියන එක. ඊටත් ඇඩිය හිතන්නවත් බැහැ නේ දෙපාරක් පළවෙනි ටෑග් එක කෙනෙකුට ඇදෙනවා කියන එක. හිතන්න පුළුවන්. අහලවත් තියෙනවද එහෙම? නැහැ නේ. එතකොට ඒක ඊටත් වඩා දුර්ලභයි වෙන්නම බැරි එකක් නේ. පළවෙනි එක නම් දැලා හිතලා කොහෙන් හරි කලාතුරකින් ඇදුණා කියන්නේ. දෙවෙනි තරෙත් එයාටම පළවෙනි තරෙත් ඇදෙනවා කියන එක. බෑ ඒක ඊටත් වඩා දුර්ලභයි. කියන්නේ දුර්ලභ කරුණු දෙකක්. දැන් ඇහුවොත් තුන්වෙනි තරෙත් ඕක ඇදෙයි කියලා වෙන්න පුළුවන්ද? මේ ඉතින් ඒ වගේ එකක් කියනවා. මේ බුද්ධෝත්පාද කාලෙක කියන්නේ දහමක් පවතින කාලෙක මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන එක අන්නාගේ දුර්ලභ කරුණු තුනක් එකට ඒදී. හිතන්න පුළුවන් නේද? ඊටත් වඩා දුර්ලභයි මේක. තමයි මං කියන්නේ මේ වෙරේ වෙරේ උඩ සායිදා හම්බ වෙන්නේ නැහැ අවස්ථාව. ඒක හරියට ලොතරැයි තුනක් ඇදිලා ආයේ තවත් ජීවිතයක තව ආයෙලතරයි තුනක් ඇදෙනවා කියන එක වෙන්න බැරි වැඩක් නේද? අනේ වගේ තමයි ආයෙ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා දහමක් අහන්න ලැබෙයි කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරන විදිහට නම් වෙන්න බෑ. මොකද එච්චර දුර්ලභයි. ඒකට අර දීපු උපමාහෙම තියෙනවා නේද? අර කණක ස්වභාව ඉතිරිවෙන අහස දකිනවා කියන එකම කොහොම වෙන්න බැරි වැඩක්. ඊට වඩා දුර්ලභයි කියනවා මේ වගේ අවස්ථාව. එතකොට නිකන් හරි හිතනවා නම් ඊළඟ ජීවිතේ කරන්න කියලා ඒක හම්බ වෙන්නේ නැහැ. බුද්ධ දේශනාවනුව බැලුවොත් බුදුහාමුදුරුවෝ මේ පොත්තට පස් ටිකක් කරන් උපමා කරනවනේ නේද? මේකේ තියෙන වෙලිකට ගන්න. කොහටද උපමා කරන්නේ? මහා පොළොවේ. දැන් අපි මේ පොත්තට වෙලිකට ටිකක් කරන් ඔබලන්ට දුන්නත් දැන් ගණින්න පටන් ගන්න මෙතන කොච්චර තියනවද කියලා පුළුවන් නේද ගන්න? නෑ පොඩි ටිකක් මම පටන් ගන්නකොට දෙනවා. ඔබ වරා ඉවර වෙනකොට හරි ඔබ කැනලා ඉවර කරන්න පුළුවන් නේද? ඒක නම් මම කරන්නම් කියලා පටන් ගන්න. මම කිව්වොත් එහෙම මෙතන මිදුලේ තියෙන වැඩි කැට ටික ගණින්න කියලා පටන් ගන්න. අද දවසේ ඉවර වුණත් ඕකනම් කැඩලා ඉවර කරන්න බැහැ. නියපොත් ටික නම් පුළුවන්. නේද නියපොත් ටිකද වැඩි මිදුලේ තියෙන ටිකද? මිදුලේ තියෙන. අපි මේ මිදුලේ වැඩි ටික ගත්තත් අපිට ගණන් කරන්න බැරි තරම්. වැඩේ පටන් ගන්නවත් හිතෙන්නේ නැහැ. එච්චර වැඩි නේ. ඉවර කරන්න බැහැ. එතකොට බලන්න මෙච්චර සුළු පිරිසක් තමයි ආයේ සුගතියක උපදින්නේ. මේ වෙලිකට වගේ ප්‍රමාණයක් කියන්නේ දුගතිය. නේ? ඉතින් බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ මිදුලටද මහ පොළොවටද? මහ පොළොව. එතකොට හිතා ගන්න පුළුවන් නේද? ලොතරැයිය දෙනවටත් වඩා අමාරු වැඩක් කියලා ආයේ සුගතියක උපදිනේ. ඒ නිසා තමයි මම කිව්වේ මේතරේ බැරි වුණත් ආයේ හම්බ වෙන්නේ. ඒක බුද්ධ දේශනාව නෝනින් බැලුවොත් ඒක එහෙම තමයි. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ අපිව බය කරන්න මේ බොරු කිව්වා නෙවෙයි. නේ මේ ඇත්ත ඇති හැටි දැකලම ඇත්ත වෙන්න. එතකොට මේ අවස්ථාව මට ලැබුණා තාය අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේක පොඩ්ඩක් මතක් කරන්න මම කිව්වේ. අපි හිතන්නේ නැති දේවල් නේ. ඔච්චර ඔච්චර කලාතුරකින් ලැබෙන අවස්ථාවක් මේ අපේ ගෙවිලා යන්නේ. දැන් කොච්චර විතර ගෙවිදද? භාගයකට වඩා නම් කොහොමවත් ගෙවිලා නේ. තුනෙන් දෙකකටත් වඩා ගෙවිලා. මේ ඉතින් අපි අච්චර ලැබුණ වටිනා අවස්ථාව තමයි ඔය නිකන් අපති කිහිලිය තියෙන්නේ. ඉතුරු කේවත් මේක නිකන් අවස්ථාවක් හදාගන්නවා. එතකොට බුදුදහමෙන් ගන්න පුළුවන් දැන් වැඩිම ප්‍රතිඵලය මොකද්ද? නිවන් අවබෝධ කරගන්න. රහත්ය. ඒක අපි පැත්තකින් තියමුකෝ. ගන්න පුළුවන් අඩුම ප්‍රයෝජනේ දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා කියන්නේ සෝවන් වෙන්නවත් තෝ නැත්නම් ගැලවුමක් නැහැ. නැත්නම් සතරේ යනවා. සතරේ යන අය වැඩිපුර ගත කරන්නේ සතරක්. ඒකත් බුද්ධ දේශනාවක්. බැරි වෙලාවත් අපි සෝවන් මාර්ගයට වැටුනේ නැත්තම් මේ ජීවිතේ වැඩිපුර ගෙවන්න වෙන්නේ සතරක්. ඒකත් බුදුහාමුදුර අපි බය කරන්න කියපු ගන්නේ මේ ඇත්ත ඇති හැටි දැකලාම කියපු එක. එහෙනම් ඊළඟ ජීවිතේ දිව්‍ය ලෝකෙ ගියත් බ්‍රහ්ම ලෝකෙ ගියත් වැඩිපුර ගෙවන්න වෙන්නේ නම් සතර අපාය. ඇයි සතර යනවානේ? එහෙනම් මේ අඩුම ගානේ මේ සෝවන් වෙන්න අවශ්‍ය ටික කරගන්න ඕන නේද? සෝවාන් වෙනවා කියන්නේ මොකක්ද? දහමට සක්කාය දිට්ඨිය දුර. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත ප්‍රාමාස කියලා සංයෝජන තුනක් තියෙනවා. 10 න් තුනක් නේ. පහත් වෙන්නේ 10 න් කැඩුවොත් ඒකේ මුල තුන සෝවාන් වෙනකොට කැඩෙන්නේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලපත ප්‍රාමාස. එතකොට ඔකේ අමාරුම එක තමයි තේරුම් ගන්න අමාරුම එක තමයි සක්කාය දිට්ඨි. ඇත්තටම සක්කාය දිට්ඨිය ගැලුණත් අනිත් දෙක කැඩෙනවා. හරි. ඒ හින්දා අපි මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා හොයලා බලනවා. මොකක්ද සක්කාය දිට්ඨිය කියන්නේ? මේ කය මගේ. මම ඇත්ත. මම ඉන්නවා කියන ස්වභාවය මමත්වේ නේ. මම ඉන්නවා කියලා හිතනවනේ ඔක තමයි සක්කාය දිට්ඨිය. දැන් මම ඉන්නවා කියලා හිතුණත් සක්කාය දිට්ඨිය. අතීතේ මං හිටියා කියලා හිතුණත් සක්කාය දිට්ඨිය. අනාගතේ මං ඉන්නවා කොහොම වෙයිද දන්නේ නැහැ. කවුරු වෙලා උපදින්ද දන්නේ නැහැ. එහෙම හිතුවත් සක්කාය දිට්ඨිය. අනාගතේ බුද්ධ ශාසනය ලැබෙයිද දන්නේ නැහැ කියලා හිතුවත් කාටද? මට. සක්කාය දිට්ඨිය. හරි. එතකොට දැන් අර දේවතාවෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ සත්වයා හිසගිනි ගත්ත කෙනෙක් එගිනි නිවන දැස උත්සාහ කරන්න ඕන රාග ద్వේෂ දුරු කරන්න කියලා. කවුද මේ කියන්නේ? දේවතාව බුදුරජාණන් වහන්සේට. භාග්‍යවතුන් වහන්සේ මේ සත්වයා හිසගිනි ගත්ත කෙනා ඉගෙන නිවන ලෙස උත්සාහයක් දරන්න ඕන. මොනටද? රාග ద్వේෂ නැහැ නේ. දේවතාව කියන එක මේ කියන්නේ. රාග ద్వේෂ දුරු කරන්න කියලා දේවතාව. ඒ දේවතාවගේ ධර්මයේද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද? දේවතාවගේ. දේවතාවගේ නේ කොයි කියන්නේ? ඔයගොල්ලන්ටත් හිතෙන්න පුළුවන් රාග දේශ තුනී කරගත්තොත් හරි. ඒක තමයි එහෙම කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම නෙමෙයි දේවත. මේ සත්වයා ඉසදීනි ගත්ත කෙනෙක් එදිනි නිවන ලෙස උත්සාහ කරන ඕන රාග දේශ දුල් කරන්න නෙවෙයි. සක්කාය දිට්ඨිය දුල් කරන්න. එහෙම දේශනා කරනවා. අහලා තියෙනවද? තියෙනවා සූත්‍රයක් තියෙනවා. මම ඔයගොල්ලෝ හිතුවත් අන්න දැන් මගේ රාගදේශ තුනී වෙලා හදට සමාධියේ ඉන්න පුළුවන්. දැන් වැඩේ හරි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔය රාගදේශ තුනී වුණ මම ඉන්නවද නැද්ද? ඉන්නවා. මම හිතියත් සසරේ යනවද නැද්ද? යනවා. සසරේ යනවා නම් අර කියපු දේ තමයි වැඩිපුර ඉන්නේ සතරපාය. එහෙනම් මේ සමාධියේ පැය ගණන් ඉන්නවා කියන එක නෙමෙයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ආගදේශ තුනී කරගෙන ඉන්න එක නෙමෙයි. එහෙම ඉද්දී ඉතින් ගා සමාධිය බලවත් නම් ඒ වෙලාවෙ නැරුණොත් එහෙම ඒ යටපත් කිරීම සමහර විට මේ කල්ප ගාන යටපත් වෙලා ඉන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙක එහෙම ඉපදුනහම ඉතිවල යටපත් වෙලා ඉදී කල්ප ගාන. හැබැයි ආයි සතර පාය යම නේ සංසාරේ. එහෙනම් මේ සක්කාය විච්ඡය නැති කරන එක ඒ සංයෝජනේ කැඩෙනවා. එහෙම නොවුනත් බුදු දහමෙන් ප්‍රයෝජනේ ගන්න වෙන්නේ නැහැ. කොච්චර ප්‍රයගානක සමාධියේ හිටියත් සක්කාය විච්ඡය කැඩුනේ නැත්නම් බුදු දහමෙන් ප්‍රයෝජනේ ගන්න වෙන්නේ නැහැ. දැන් අපිට තේරෙන භාෂාවෙන් සක්කාය දිට්ඨිය කියන්නේ මම ඉන්නවා කියන එක. දැන් ඔයගලන්ට හිතෙන්නේ මම ඉන්නවා කියලාද නැහැ කියලාද? නැහැ කියලා හිතනවා. දැන් ඔය වාඩි වෙලා ඉන්නේ. දැන් Taman ඉන්නේ මොන ඉරියව්වේද මේ මොහොතේ? හිතරිනේද ඉඳගෙනද? ඉන්දගෙන හොඳටම දන්නවද දැන් මේ වෙලාවේ මගේ ශරීරයේ තියෙන්නේ ඉන්දගෙන කියලා දන්නවද? දන්නේ. ඉන්දගෙන ඉන්න ශරීරයක් තියෙනවා මම නැහැ. මනිකන් කිව්වට හරියන්නේ නැහැ නේද? ඒකයි අපි ගොඩාක් ගැඹුරු. අපි මම නැහැ කියලා හිතාගත්තට හරියන්නේ නැහැ නේද? දැන් මේ බණ අහන්නේ කවුද? ඉතින් අපි ඕක නැහැ කියලා මේ හිතෙන් හිතාගත්තට ඉන්නවා නේ පිළිගන්න වෙනවා. ඒක වාඩි වෙලා ඉන්න ශරීරේ තියෙන තාක්කල් මම ඉන්නවද නැද්ද? ඉන්නවා. වෙන කෙනෙක්ගේ ශරීරයක්ද ඔය වාඩි වෙලා ඉන්නේ? කාගේද? මගේ නෙමෙයි ශරීරය විතරක් වාඩි වෙලා ඉන්නවා නේ. මම වෙනකෝ කියලා තියෙනවා. එහෙම කියන්න බැහැ. අන්නක තේරුම් ගන්න. දැන් ඒක තව ටිකක් ඔතනම ඇති ධර්ම තේරුම් ගන්න. මොන ඔබ නෝනින් විමසන්න. දැන් ශරීරය කියන්නේ මොන වගේ දෙයක්ද? සතර මහා ධාතයෙන් හැදිච්ච දෙයක්. සතර මහා ධාතයෙන් හැදිච්ච ඒවට පොදුයි කියන්නේ මොකක්ද? ඒක තමයි ඒ වයින් හදිච්චේවට පොදුයි කියන්නේ අපි නාම කියලාද රූප කියලා. ආයතකොට වාඩි වෙලා ඉන්න ශරීරේ මොකද්ද? රූපය. ඒ රූපේ අජ්ජත් රූපයක්ද බහිද්ද රූපයක්ද? අජ්ජත්ත. මොකක්ද ඒකේ වෙනස? බහිද්ද රූප කියන්නේ මොනවටද? එළිය තියෙනවා නේද? දැන් මේ වීදුරුව අජ්ජත්ත රූපයක්ද බහිද්ද රූපයක්ද? බහිද්ද රූප. මගේ ශරීරයේ නෑ ඕකලා. බාහිර නේද? එළියදී. තමන්ගේ ශරීරයේ අජ්ජත්ත. ඒ බංකුව උඩ වාඩිලා ඉන්න එක අජ්ජත්ත. මාව දිහා බැලුවොත් මේ පුටුව උඩ වාඩිලා තියෙන ශරීරය බාහිර. දැන් ওই රූප දෙකක් නේද? ඒ රූපයකට සතර මහා ධාතු කිව්වනේ. සතර මහා ධාතුෙන් නම් ඒක රූප. නේද? මේ පෙන්නනවා චත්තාරෝච මහා භූතා කියන්නේ රූප. නැත්තම් ඒවයි උපාදාය රූප කියන්නේ රූප. මොනවාද උපාදාය රූප? සතර මහා ධාතු මොනවාද? පඨවි, ආපෝ, තේජෝ, වායු. පඨවි කියන්නේ මොකටද? සදගතිය. ආපෝ කියන්නේ දීර්ඝතිය. තේජෝ කියන්නේ රස්නේ නේද? වායෝ කියන්නේ හුලක වගේ එකක් තියෙන්නේ. ගති හතර. ඔය ගති හතර කොහෙද තියෙන්නේ දැන්? එලි. නේද? ඒ ගති හතර තියෙන තැනකට අපි කියනවා රූපයක් කියලා. ඔය හතර තියෙන තැන තව ප්‍රකට වෙනවා අපිට දැන්. මොනවද ප්‍රකට වෙන්නේ? ඇහැට පේන්නේ මොනවද? රූප කියලා දැනගන්නේ ඇහෙන් දකින්නේ මොනවද? පද ගතියද රස්නේද? ඇහැට පේන්නේ රූපයට මොනවද ඇහැට පේන්නේ? පඨවිද, ආපෝද, තේජෝද, වායෝද ඇහැට පේන්නේ. පඨවි ඇහැට පේන්නේ. ඇහැට මෙච්චර පදයි කියලා පේනවද? නෑ. ඇහැට පේන්නේ මොනවද? පාලිගතන නේ සිංහලෙන් කියන්නකො ඇහැට
පේන්නේ.
වාර්ණ. වාර්ණයක් හැඩයක් වගේ එකක් නෑ ඇහැට පේන්නේ. වෙන මොකුත් පේනවද? පාට ටිකක් නම් දේනවනේ. එතකොට ඒක සතර මහා ධාතුවේ උපාදාය වර්ණය. තව මොනවාද උපාදාය? ගන්ධ. ඈ සතර මහා ධාතුව තියෙන තැනකින් තමයි ගන්ධයක් එන්නේ කියලා අපි හිතන්නේ. ඊළඟට වර්ණ, ගන්ධ, රස. කෑමක් කනකොට රසක් දැනෙනවා නේද? ඒ කෑම කියන සතර මහා ධාතුවේ මේ රස තියෙනවා කියලා හිතනවා නේද? ඊළඟට ඕජා කියලා. ගුණාත්මක ගතිය ඕජාව කියන්නේ. දැන් කෑම කෑවහම ශරීරයට මොනවද උරා ගන්නවන්නේ? ආන්නේ ගතිය ඕජාව නේ. දැන් ගහක් හැදෙනකොට පොළවෙන් මොනවද ගහට උරා ගන්නන්නේ? ඕ. ඒ හතරට කියනවා උපාදාය රූප. වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒතර පටවියාපෝ තේජෝ වායෝ කියන තැනක වර්ණ, ගන්ධ, රස, ඕජා ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන්නේ. මට කියනවා ඒ ඇසුරු කරගෙන පෙන්වුම් කරන්නේ. මට කියනවා උපාදාය රූප නේද? එතකොට සතර මහා ධාතුවේ හතරයි උපාදාය හතරයි ඔක්කොම ගියේ. අට. මේකට කියනවා සුද්ධ අෂ්ටකය කියලා. ඔබ නිකන් පොතේ තියෙන වචන ටික මම නිකන් කිව්වා. දැන් ශරීරයේ රූපේ ශරීරය කියන්නේ රූපේ. ඔබලෝ මම ඉස්සරහට එන්න. ශරීරය කියන්නේ රූපේ. ශරීරය. ශරීරය කියන්නේ රූපය. එළිය තියෙන ශරීරය කියන්නේ අපි අජ්ජත් රූප කියනවා නේද? එතකොට එළිය තියෙන රූපවලට කියනවා බාහිද රූප කියලා. හමයි අපි දැන් මේ බුදුදහම නෙමෙයි මේ සාමාන්‍ය ලෝකය දන්නේ. නමස්කාරයෙන් කෙනෙක්ගෙන් අහුවත් තමයි කියනවා ඒ වචන වල තේරුම එකයි කිව්වේ නේද? එයක් ගන්න. හරි. ඒ රාජ්‍යත් රූප, බහිද්ද රූප කියන ඒවා අපිට හම්බ වෙනවා. නේද? ඒ තමන්ගේ ශරීරය කිව්වොත් රාජ්‍යත් රූපයි. ඒ ශරීරයේ ඕන එක කොටසක් ගත්තොත් අජ්ජත්යි නේද? දැන් කන කියන එක ගත්තොත් තමන්ගේ කන අජ්ජත්යි. ශරීරෙනේ. ඇහැ කියන එක ගත්තොත් අජ්ජත්. ඇහැට පේන රූප ටික අජ්ජත්ද බහිද්ද? ඇහැට පේන ඒවා ඔක්කොම බහිද්ද. කනට ඇහෙන ශබ්ද ටික එන්නේ බහිද්ද නේ. හරියට ඇතුළෙනුත් ශබ්ද ඇහෙන්න පුළුවන්. උනොත් අජත්ත කියන්නේ නේද? දැන් ශරීරයේ තුල නම් අජත්ත, එතෙන් බාහිර නම් බහිද්ද. දැන් ඔන්නයේ රූපයක් තිබුණොත් සක්කාය දිට්ඨිය තියෙන්න පුළුවන්ද? රූපය නිසා සක්කාය දිට්ඨිය කියලා අහලා තියෙනවා. කී ආකාරය? විසි ආකාරය ඔක්කොම නේද? ඔක්කොම කියන්නේ රූප වලට අමතරව තව පහක් තියෙනනේ. රූප පංච උපාදාන. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එතකොට ඔන්න ඔය පහේ රූපය නිසා සක්කාය දිට්ඨිය තියෙන්න පුළුවන් විදි කියන්න. හයක් වුණොත් අයවරක් පහ තියක් තියෙනවා. විසි ආකාරයයි ඔක්කොම. රූපය නිසා හතරක්. රූපයක් තියෙනවා නම් සක්කාය දිට්ඨිය හතර ආකාරයකට එන්න පුළුවන්. මම දැන් පොතේ තියෙන එක නෙවෙයි. තමන් තේරුම් ගන්න බලන්න. දැන් ශරීර රූපයක් තිබුණොත් මම ඉන්නවා කියලා හිතෙන විදි හතර ආකාරයකට එන්න පුළුවන්. මොනවාද හතර ආකාරය? ශරීරය කියන්නේ මේ මම. ශරීරය කියන්නේ මම. දැන් මම ඉස්සෙල්ලාම හැදුවේ ඉතින් ශරීරය දැන් මොන ඉරියව්වද තියෙන්නේ? වාඩි වෙලා. කාගේ ශරීරයද වාඩි වෙලා තියෙන්නේ? මගේ. නේද? දැන් වාඩි වෙලා තියෙන්නේ කාගේ ශරීරයද අහුවෝ? මගේ ශරීරය. ඉතින් මම ඉන්නවද නැද්ද? ඉන්නවා. ශරීරේ තියෙන තාක්කල් මම ඉන්නවා. බොරුවට මම නැහැ ශරීරය විතරක් තියෙනවා කියුවට වැඩක් නැහැ. තේරෙනවා? ශරීරය තියෙනවා නම් මම ඉන්නවා. දැන් අනුන්ගේ ශරීරයක් තියෙනවා නම් ඉතින් මෙතන කී දෙනෙක් ඉන්නවද කියලා ගණින්න කිව්වොත් ඔයගොල්ලෝ මොනවද ගණන් කරන්නේ? ශරීර ගණන්නේ ගණන් කරන්නේ කී දෙනෙක්ද කියලා ගණින්නේ? අපි ශරීර කියලා පිළිගන්නේ මොනේ? දැන් මේ 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 බෆල් එක ගණින්නේ නැහැ නේ ශරීරයක් කියලා. ඒක කෙනෙක් නෙවෙයි නේ. කී දෙනෙක් ඉන්නවද කියලා අපි ශරීර ටික ගණන් කරන්නේ නැහැ නේද? අපි කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ මොකක් තිබුණොත්ද? ඒ පාඩි වචනේ මං අහන්නේ දැන් ගණන් කරන්නේ මොනවද? සක්කාය දිට්ඨිද? ශරීර ටික නේ. පොත පැත්තකින් තියෙන දැන් තමයි ජීවත් වෙන්නේ මේ මත්තම. අපි දැන් පුද්ගලයෝ ඉන්නවා කියලා පිළිගන්නේ ශරීර තිබුණොත් නේද? සතෙක් වුණත් දැන් බල්ලත් ඉතින් කෙනෙක් නේද? සත්තු කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් නැගෙන්නේ දැන් මිනිස්සු සත්තු මේ බල්ලවත් ගණින්න වෙනවා. මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කිව්වොත් තමයි මනුස්ස ශරීර ටික ගන්න. ඇයි අපි මනුස්ස ශරීර ටික ගනින්නේ? මනුස්ස ශරීරයේ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්න හින්දාද නැද්ද? පිළිගන්න හින්දා නෝකයි තේරුම් ගන්නවා. මේ ශරීරය නිසා කෙනෙක් ඉන්නවා කියන එක අපි පිළිගන්නද නැද්ද? පිළිගන්න නැහැ. ශරීරය අසුරු කරගෙන කෙනෙක් ඉන්නවා. ඒක ශරීරයක් පෙන්නලා දෙන්නයි කියලා ගනින්නේ එක්කෙනෙක්. එතන එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා කියන එක සක්කාය දිට්ඨිය නේද? සක්කාය දිට්ඨිය. මම ඉන්නවා කිව්වත් එකයි, තව කෙනෙක් ඉන්නවා කිව්වත් එකයි. ඉතින් තමන්ගේ ශරීරෙත් ගනිනවනේ. දැන් ආන්න කෑම දෙන්න කී දෙනෙක් ඉන්නවද කියලා ගණගෙන ඉන්න කිව්වොත් තමන් අඩු කරලාද ගන්නේ? එහෙම වුණොත් තමන්ට ගෑනවා. කී දෙනෙක් ඉන්නද කියලා තමන්ගේ ශරීරෙත් ගණිනවා. මේ මොනවද ගණනලා තියෙන්නේ? ශරීර. එහෙනම් ශරීරේ තියනවා කියලා පිළිගන්නකම් මම ඉන්නවද නැද්ද? ඉන්නවා.
මම නැති ශරීරයක් තියනවා කියන එහෙනම් මලමිනියක්වත් තියෙනවන්නේ. කෑම ගේන්න කිව්වොත් මලමිනියකුත් තිබ්බොත් මලමිනියක් ගනිනවද? මෙයාටත් කෑම එකක් ගෙන්න කියලා. නේද? මලගේක ඉන්නවා. ඔන්න දැන් ඔයගලන්ට තේ ගේන්න ඕන කී දෙනෙක් ඉන්නවද කියලා ගනින්න කිව්වොත් අපි මලමිනියක් ගනිනවද? නෑ. අද මලමිනියේ කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නේ නේද? දැන් තේරුම් ගන්න සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. නැතුව හිතාගත්තට හරියන්නේ නැහැ මට සක්කාය දිට්ඨිය නැහැ කියලා. නේද? නුවණින් හොයනවා කියන්නේ එහෙම නේද? පිළිගන්න වෙනවා. දැන් ශරීරයේ තියෙන තාක්කල් සක්කාය දිට්ඨිය තියෙනවා. හරි ප්‍රශ්නේ මේ නේ. නැත්නම් සක්කාය දිට්ඨිය නැති කරන්න කවද්ද පුළුවන්? ශරීරේ නැති වුණ දවස. ඈ? දැන් මොකද වෙන්නේ? මැරෙන්න ඕනද සක්කාය දිට්ඨිය නැති කරලා? එහෙමත් නෙමෙයිනේ නේද? බුදුදහම එහෙම එකක් නෙමෙයි. ජීවිතය ඉදින්නේ සක්කාය දිට්ඨිය නැති කරන්නේ නේද? සෝවන් වෙන්නේ ජීවිතය ඉදින්නේ, මරණයෙන් පස්සේ සෝවන් වෙනවා කියලා එකක් නැහැ නේද? එතකොට පළවෙනි දේ තමයි රූපය නිසා සතර ආකාරයක සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. නව හතර කියන්න ඕනේ නැහැ නේද? මොකද පොතේ බලලා රූපය මම කියලා හිතන්න පුළුවන්. ඈ? එහෙම නැත්නම් මම රූපවන්තයි කියලා හිතන්න පුළුවන්. නැත්නම් රූපය තුල මම ඉන්නවා. මේ ශරීරේ කොහේ හරි මම ඉන්නේ කොහෙද කියලා හොයන්න ගියොත් ශරීරේ කොයි කෑල්ලේද මම ඉන්නේ කියලා හොයන්න පුළුවන්. රූපය තුල මම ඉන්නවා කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් මා තුල තමයි රූපය තියෙන්න පුළුවන්. ඔය හතර ආකාරයට එන්න පුළුවන්. ඈ? ආකාර හතර ගැනගෙන හිටියට නිමේ අපිට වැඩක් තියෙන්නේ. මේක දුරු වෙන්නේ කොහොමද කියන එකයි හොයාගන්න. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙලක් පෙන්නනවා ඔකට. බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගය කියලා වැඩපිළිවෙලක් පෙන්නනවා. මොකක්ද? දැන් මම පොතේ තියෙන එක අහන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද නිවන් මාර්ගය කියලා? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒකත් මතක් කරමු. කොහොමනම් චතුරාර්ය සත්‍ය? දුකයි, සමුදයයි, නිරෝධයයි, මාර්ගය. මේ ධර්ම ටික ආයෙ මතක් කරනවා. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. මාර්ගය මොකක්ද? ආරේෂ්ඨංගේ මාර්ගය. හතරවෙනි සත්‍ය තියෙනවා මාර්ග සත්‍ය කියලා. ඒක ආරේෂ්ඨංගේ මාර්ගය. තව කොහේ හරි කියලා තියෙනවද මෙන්න මෙහෙම කරන එක තමයි නිවන් මාර්ගය කියලා? නෑ. සූත්‍ර වල නෑ. ඒකායන මාර්ගය කියලා එහෙම කොහේ හරි කියනවා? ආ, ඉතින්. සතර සතිපට්ඨානයි. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ. මෙන්න මේක තමයි එකම මාර්ගය. ඒකායන මාර්ගය. ඈ? සත්තානං විසුද්ධිය. සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස, නිවන පිණිස තියෙන එකම මාර්ගය මේකයි. යදිද මොකද්ද? චත්තාරෝ සතිපට්ඨාන. ඒ සතිපට්ඨාන සූත්‍රෙදී එහෙම කියලා තියෙනවා නේ. අන්න එකම මාර්ගය සතර සතිපට්ඨාන. හරි. එහෙනම් දැන් අපිට සක්කාය දිට්ඨිය නැති කරන්න නම් සතිපට්ඨාණයෙන් තොරව පුළුවන්ද? බැ. හරි, බුදුහාමුදුරුවෝ ඒකායන මාර්ගය එකම මාර්ගය කියලා එක කියනවා නම් මගඵල ලැබෙන්න බෑ වෙන මාර්ගවල. මේ එහෙනම් අන්න අපිට දැන් උදව්වක් තියෙනවා. කොහොමද මේ සක්කාය දිට්ඨිය නැති කරගන්නේ? දැන් කය නිසා තියෙන සක්කාය දිට්ඨිය, ශරීරය නිසා තියෙන ශරීරය නිසා සක්කාය දිට්ඨිය තියෙනවා කියලා පිළිගත්තා නේද දැන්? දැන් ඒක දුරු කරගන්න ඕනනේ. එහෙනම් අපි බලන්න ඕන දැන් සතිපට්ඨානේ කය පිළිබඳව බලන්න කිව්වේ කොයි කොටසේද? කාය අනුපස්සන. එන්න හොඳටම මම හිතන්නවා. සතර සතිපට්ඨාන කියන්නේ හතර මොනවාද? කාය අනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් කය පිළිසිඳ දකින්න නම් කාය අනුපස්සන. නේද? එතකොට අපි ඒකට දාලා බලන්න ඕන මේ දැන් තියෙන ශරීරය නිසා එනවනේ මම ඉන්නවා කියලා අදහසක්. කාය අනුපස්සන වැඩුවොත් ඕක එන්න බැරි වෙනවා. නැත්තම් එක්ක කායනුපස්සනාව වෙරදි නැත්තම් අපි වඩපු කායනුපස්සනාව කියලා කරපු එක වෙරදි. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැත්තම්. ඒ කියන්නේ සෝවන් වෙන්න බැරි නම් එක්ක කායනුපස්සනාව කියලා බුදුහාමුදුරුවෝ කියපු එකේ වැරද්දක්. එහෙම නැත්තම් අපි කායනුපස්සනාව කියලා හිතලා කරපු දේ වැරද්දක්. දෙකෙන් කොයිකද වැරදින්න බුදු? බුදුහාමුදුරුවෝ කියපු එකද අපි? අපිට තමයි වැරදුනා වැරදිලා. නේද? එහෙනම් දැන් බලමු දැන්. දැන් පිළිගන්නවද මෙච්චර කල් කරපු ඉමේ කොහෙද වැරදිලා තියෙනවා කියලා? පිළිගන්නේ නැහැ. මේ නොගත්තට මම කියනවා සක්කායෙත්තේ තියෙනවා. ඇයි තියෙනවා කියුවේ? මම ඇහුවේ දැන් ශරීරය කොහොමද තියෙන්නේ වාඩි කියලා. කාගේ ශරීරය? මගේ ශරීරය නැද්ද සක්කායෙත්තේ? මගේ ශරීරය කියන තාක්කන් සක්කාය දිට්ඨිය තියෙනවා. දැන් ඉතින් ඕක අහගෙන ඉඳලා ඊට පස්සේ කියන මගේ නෙමෙයි මේ අර අර ශරීරය. අර ශරීරයට තේ එකක් ගෙනත් දෙන්න කියලා තමයි කියන්නේ. ඒවා නිකන් අපි හිතර වටගෙන ඉන්නේ. තේරෙනවද? ඒකෙම හරියන්නේ නැහැ. නේද? මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන සක්කාය දිට්ඨිය නැත්නම් ඒ බව ප්‍රත්‍යක්ෂයි. කොහෙන් හරි අහු වෙන්න බෑ. නේද? දැන් අපි බලමු ඔතනම හොඳයි දැන්. කායානුපස්සනාවේ කය ගැන බලන්න කියනවා. මතකද කායානුපස්සනාව විස්තර කරන හැටි කාට හරි තිබුණා? කායේ කායනුපස්සී විහෙර තියෙන්න කිව්වනේ. කොහොමද කායනුපස්සී විහෙර තියෙන්නේ? ඒක තියෙනවා ඉති අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. සහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. එතකොට අජත්ත කයේ කායනුපස්සී විහෙරති වෙන්න. බහිද්ද කයේ කායනුපස්සී විහෙරති වෙන්න. නේද? ඊළඟට තව කැරලක් එනවා අජත්ත බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. ඔය දෙකම එකටත් කායනුපස්සී විහෙරති වෙන්න. දැන් කායනුපස්සී විහෙරති වෙන්න කියලා කියනවා. කොහොමද වෙන්නේ? කායනුපස්සී විහෙරති වෙන්නේ කොහොමද? අපි දන්නේ නැහැ. ඉතින් එකක් ඒකෙන්ම හොයාගමු නේ. ඊළඟට කියනවා කොහොමද වෙන්නේ කියලා. සතිපට්ඨාන සූත්‍රය. ඒක කියනවා ඊළඟට මතකද කාට හරි? සමුදය ධම්මානුපස්සී වා කායස්මි. එතකොට බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එක දැනගත්තොත් තමයි මේ විදිහට කරන්න පුළුවන්. කායනුපස්සී විහෙරති වෙන්න පටන් ගන්න තැන තමයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට කියනවා වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. දෙවියන් මතක ඇති ඔය වය ධම්මා සංඛාරා කියන එක දැකලා තියෙනවන්නේ බෝඩ් ගහ. ඒක හැබැයි මේ ලෝකේ ආගන්නේ එක. ආර්ය දර්ශනයට ආපු අය නෙමෙයි. ඒගොල්ලෝ කියන කතාව නේද? අපි ඊට වඩා ගැඹුරට මේක හොයනවා. එතකොට දැන් මම කායනුපස්සනා සතිපට්ඨානේ පටන් ගන්න තියෙන තැන තමයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට දැන් අජත්ත කයේ කායනුපස්සී විහෙරති වෙන්නේ. ඒ වගේම බහිද්ද කයේ කායනුපස්සී විහෙරති වෙන්නේ. කොහොමද කායනුපස්සී විහෙරති වෙන්නේ? පටන් ගන්න තැන තමයි සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. දැන් හොයා ගන්න ඕනේ මොකද්ද මේ සමුදය ධම්මානුපස්සී කියන්නේ? ඔය කයෙහි සමුදය ධම්මානුපස්සී කියන්නේ මොකක්ද? පස්සී කියන්නේ දකින්න. මම තව ටිකක් ලේසි කරනවා. දැන් හොයාගන්න තියෙන වචන දෙකයි. සමුදය ධර්මය කියන්නේ මොකක්ද? මං අහන්නේ සමුදය ධර්මයේ විතරයි. නැතිවීමත් සමුදයද? හට ගන්න එක සමුදය. එච්චර තවත් වචනයක් ගන්න. හේතු නිසා, ඒ කියන්නේ හට ගන්න හේතුව. හට ගන්නවා කියන එකයි හට ගන්න හේතුව කියන එකයි එකක්ද දෙකක්ද? දෙකක්. මම අපි කතා කරනවා සමුදය ධම්මාණු කියන්නේ හට ගන්න එකද හටගත්ත හේතුව. දැන් චතුරාර්ය සත්‍ය දන්නවා කියන්නේ මොකද්ද? දුකයි දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය කිව්වේ දුක හටගත්තා කියන එකද? දුක හටගන්න හේතුවට. දුක හටගන්න හේතුව නේද? එහෙනම් දුක හටගත්තා කියන එක නිවේයි සමුදය. ඒක තමයි නේද? නැහැ සමුදය කියන්නේ මොකක්ද කියලා? දුක්ඛ සමුදය කියන්නේ හටගත්තේ ඇයි? තණ්හාව නිසා කියන්නේ දුක හටගත්තා. ඒකට තණ්හාව කියන්නේ දුක හටගත්තා කියන එකද වෙන එකක්ද? තණ්හාව කියන්නේ වෙන එකක්. දුක හටගත්තා කියන්නේ තව එකක් නේ. එහෙනම් සමුදය කියනකොට තේරුම් ගන්න මොකක් හරි හටගත්තා කියන එක නෙමෙයි. හටගත්තේ මොකක් හින්දාද? නේ? හා මොකක් හින්දාද? ඉපදීම නිසා. මොකක් හටගත්තේ? දුක හටගත්තේ. කොයි වෙලාවේද ඉපදුනේ? දැන්ද අවුරුදු ගානකට ඉස්සෙල්ලද? මව කුසෙන් ඉපදුනේ නම් බොහෝම කාලයකට කලිනේ. එතකොටද දුක හටගත්තේ? දැන් දුක නැද්ද? හමේෂනේ දුක හටගත්තා නම් මේෂනේත් ඉපදිලා තියෙනවා. ඉපදුනා හින්දානේ දුක කියන්නේ. ඒ කතාව හරි ඉපදුනා. ජාති පච්චයා තමයි ජරා මරණ දුක. හැබැයි අර ඉස්සර කාලේ ඉපදුනා හින්දාද දුක දැන් ඉපදුනා හින්දා? ඉස්සර කාලෙත් ඉපදුනා දැනුත් උපදිනවා. ජාති කිව්වේ මොකද්ද? ඉපදීම. ජාතිය නිසායි දුක කිව්වා නේ. ඒක හොයන්න. එහෙම දේශනා කරලා තියෙනවා. මම අපිට තේරෙනවද කියන එකයි මේ හොයන්නේ. ඉස්සර කාලේ ඉපදුන හින්දාද දුක දැන් ඉපදුන හින්දාද? දැන් පටිච්ච සම්පාද කියලා එකක් අහලා තියෙනවා. මොකද්ද? මේ ඇති කල්ලි මේවි. නේද? ඉනස්මින් සති ඉදං හෝති. හේතුව තියෙනකොට ඵලය තියෙනවා. හේතුවට පස්සේ ඵලය එනවා කියන එකද හේතුව තියෙනකොට ඵලය තියෙනවා කියන එකද? හේතුව ඇති කල්ලි ඵලය. මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය. හේතුව නැත්තම් ඵලයක් ගැන කතා කරන්න පුළුවන්? බෑ. සමුදය තියෙනවා නම් ඵලය. සමුදය හේතුව නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. දැන් දුක තියෙනවා නම් මුදාන්න පටිච්ච සම්පදාය. දුකට හේතුව ජාතිය නම් ජාතිය ඉස්සර ජාතියක්ද දැන් තියෙනව නැකද? හේතුව ඉස්සර ඵලය දැන්. ඒකද පටිච්ච සම්පදාය කියන්නේ? හේතුව නැහැ දැන් ඵලය විතරක් තියෙනවා. ඒකද පටිච්ච සම්පදාය කියන්නේ? නැහැ. හේතුවෙන් ඵලය වෙන් කරන්න බැහැ කියන එකයි මේ පටිච්ච සම්පදාය. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කලින් මේ වේ. නේද? නෑ අපි වෙන් කරගන්න. ඉපදුනේ ඒ කාලේ දුක තියෙන්නේ දැන්. එතකොට ඒක පටිච්ච සම්පදාය නෑ. ඒ ලෝකය ආදන්න එක. ලෝකෝත්තර දර්ශනේ නේද? නේද? මේ ඇති කල්ලි මේ වේ කියන එකනේ පටිච්ච සම්පන්න සම්බන්ධය. එහෙනම් ජාතිය තියෙනකොට දුක තියෙනවා. දැන් දුක තියෙනවද? ජාතිය තියෙනවද? යම්කි ඉස්සර ඉවර වෙලා. එහෙනම් පටිච්ච සමුප්පාදේ නිමිනේ වේද? දන්නේ. පිළිගන්න වෙනවා නේද? නැවිත හොයන්න වෙනවා. ඒකයි මේ. නදන්න බව දැනගත්තොත් හොයන්න පුළුවන්. දන්නවා කියලා හිතුවොත් හොයන්න බැහැ. හරි. මම ප්‍රශ්න ගොඩක් දැම්ම දැන් උත්තර හොයන්න ඕන. එතකොට දැන් මට එන්න ඕනේ දැන් සමුදේ ධම්මානුපස්සී වෙන්න කියලා කියනවානේ සතිපට්ඨානේ පටන් ගන්න නැහැ. ඒකේ තේරුම හොයන්න. එතකොට සමුදේ ධර්මයේ කියන්නේ හට ගත්තා කියන එකද හටගත්තේ ඇයි කියන හේතුව නේද? එතකොට අජ්ජත්තකයක් හරි බහිද්දකයක් හරි තියනනම් අපි මොකද්ද කරන්න ඕනේ? සමුදේ ධර්මානුපස්සී වෙනවා කියන්නේ මොකද්ද? හේතුව. මොකේ හේතුවද? ඒ කය හටගන්න හේතුව. හටගත්තේ ඇයි? හටගත්තේ කොහොමද කියලා හොයාගන්න කියන එක නේද ඔය සමුදේ ධර්මානුපස්සී කියන්නේ. සමුදේ ධර්මයේ දකින්න. හටගත්තේ කොහොමද කියලා හොයාගන්න හේතුව හොයාගන්න. හරි. නැහැ ඒ විදිහට හෙව්වොත් අඩු ගානේ ධක්කාය දිට්ඨියවත් දුරු වෙන්නව. නැත්තම් ඔබ හොයලා වැඩක් නැහැ. මම අඩුම එකනේ ධක්කාය දිට්ඨිය කඩන්නේ නිවන් දකින්න ඊට පස්සේ නේද? ඒත් අඩුම ගානේ මේ වැඩපිළිවෙලෙන් ධක්කාය දිට්ඨියවත් දුරු වෙන්නව. නැත්තම් කරන්නන් වාලේ මොකක් කරේ කළාට අර සංග සම්පත්තියෙන් නම් ප්‍රයෝජන ලැබෙන එකක් නැහැ. නේද? පිළිගන්නව නේද? එතකොට දැන් තමන්ගේ ශරීරයේත් අපි සමුදය හොයාගන්න ඕන. දැන්ට ගමු කණුන්ගේ ශරීර කියලා නේද බහිත්කයි. මගේ ශරීරෙත් මගේ කණුන්ගේ නේ ඔයගොල්ලන්ට. මේකෙත් සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන. කොයිකද લેසි එකකින් පටන් ගමු. බාහිර කයද අධ්‍යත්ත කයද පටන් ගන්න ඕන. බාහිර කය ලේසි. දැන් පටන් ගමු. මේ ශරීරේ හටගත්තු හැටි කියන්න බලන්න. සමුදේ දකින්න ඕන නැත්නම් කාය වසනා වඩන්නේ නැහැ. ඒක මොකද්ද සමුදේ ධම්මානුපස්සී කියන්නේ? හ්ම්? ඔව් දැන් හේතු මොනවද කියලා තමයි දැන් අහන්නේ. හේතුවනේ දැන් හොයාගන්න ඕන මේ ඔබලන්ට බාහිරව තියෙන ශරීරයේ එළියේ තියෙන ශරීරයේ දැන් හටගත්තේ කොහොමද කියලා හොයාගන්න ඕන නේද? ඒක නේද සමුදේ නම් මම ඊපස්සේ දැන් ඒක බාර ගැනීම හේතුව ශරීරයේ තියෙන එකට ආසාවක් ඇතිවීම තමයි හේතුව. අදේම සැත්තකින් තියන අපි දැන් මේ අජත්ත කය හරි වෛද්‍ය කය හරි එකක් තෝරගෙන ඒකෙන් මේක විසඳගන්න එපයි. හැමදේම දාගත්තොත් ඒකක්වත් අහු වෙනවා. අපි එක දෙයක් දාලා ඊට පස්සේ හැමදේටම දාමු. මේ ඒකයි ගන්න හැදුවේ. දැන් බාහිර කය හරි තමන්ගේ කය හරි කායනුපස්සී විහෙරති වෙන්න නම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරතිනේ. අපිට ඕන එක නෙමෙයි හොයන්න ඕන. බුදුහාමුදුරුවෝ කියන්නේ. නැත්තම් මග බල ලැබෙන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ මේක ඒකායන මාර්ගය කියලා කියනවා. නේද? නැත්තම් තමයි අපිට වැරදුනේ. බුදුහාමුදුරුවෝ කියපු මාර්ගයේ පැත්තක තියලා අපිට ඕන එක කර කර ඉන්නවා මග බල ලැබෙයි කියලා. දැන්වත් ඕක විසඳ ගන්න ඕන, තෝර ගන්න ඕන නේද? නැත්තම් දේශන සම්පත්‍ති ලැබුණේකින් වැඩක් නැහැ. අපි ඒ මාර්ගනේ අපි වඩන්නේ. නේද? දැන් හොඳට හිතලා කියන්නේ දැන්වත් පටන් ගන්න නම් සමුදය හොයා ගන්න. මම ශරීරයේ හැදුන හැටි අපිට බලන්න පුළුවන් විදි තියෙනවා කීප. ඔයගොල්ලෝ කරලා තියෙනවා. දැන් කියාගන්න බැරිද? ඈ කොහොමද හැදිලා තියෙන්නේ? හොඳයි. මොනවා හරි කෑලි එකතු වෙලා මේක හැදිලා තියෙනවා. දැන් ගොඩක් මම හිතුවා දැන් කිව්වා ඇහැ කන නාසයේ හින්ද ශරීරෙ කියලා. මම දැන් අපිට තව ටිකක් ඕන නම් පුළුවන් කෙස් ලොම් නියදක් නේද?
ප්‍රතිස්කුණුපය කොටස් 32ක් එකතු වෙලා මේක හැදිලා තියෙනවා. එහෙම නැත්නම් තව කෙනෙක් කියන සතර මහා ධාතුව හින්දා ශරීරේ හැදිලා තියෙනවා. ඒක තමයි ඉතින් මේ අමුතු දෙයක් නෙමෙයි. හටගත්තේ කොහොමද? නේද? හ්ම්. ඇහ හරියින් ගේ නැහැ. මේගොල්ලන්ට තමයි. සතර මහා ධාතුන්ගෙන් හැදි. සතර මහා ධාතු කියන්නේ පඨවි ආපෝ තේජෝ වායය. දැන් ඔන්න ඔයගොල්ලෝ දැන් මගේ ශරීරය ගැනයි කියන්නේ ඈ. දැන් මගේ ශරීරය හැදිච්ච පඨවි ආපෝ තේජෝ වායය. ඔය සමුදයක් හැදුනේ කොහොමද කියලා හෙළුවා. ඒ සමුදය තියෙන්නේ කොතනද? මේ ශරීරේ තියෙන තැනම නේද? තව විදියට කිව්වොත් බාහිරේ නේද? ශරීරේ තියෙන්නේ බාහිරේ, සමුදේ තියෙන්නේ බාහිරේ. ඔය හොයාගත්තු සමුදේ. දැන් අනිත් කොටස් ඇහ කන නාසය වෙන් කළත් ඒවත් තියෙන්නේ බාහිරේ, ශරීරේ තියෙන තැන. එහෙම නැත්නම් දෙතිස් කුණුප වෙන් කළත් ඒව තියෙන්නේ ශරීරේ තියෙන තැනමනේ. ශරීරෙත් බාහිරේ, සමුදයත් බාහිරේ. බුදුහාඳුර එහෙමද බලන්න කිව්වේ? තමාතුලින් එහෙමත් අහලා තියෙනවා නේ. ලෝකයයි ලෝක සමුදයයි තමාතුලින්. දැන් අපි හොයලා තියෙන්නේ බාහිරෙන් මොනවද ආයි ගැලපෙන්නේ? හැබැයි එහෙම හොයන්න කියලා තියෙනවා. ශරීරයේ හැදිලා තියෙන්නේ මෙන්න මේ කොටස් වලින් කියලා බලන්න කියලා තියෙනවා. එතකොට ඒක තේරුම් ගන්න තාම ඕක ආර්ය ප්‍රතිපදාව නෙවෙයි, අර මාර්ගයට ඉන්න මූලික ප්‍රතිපදාව. මොකට කියනවා අපි පූර්ව ප්‍රතිපදාව කියලා. ආදි භ්‍රමචර්යාව කියලා වචනයක් තියෙනවා. පූර්ව ප්‍රතිපදාව. කියන්නේ අපි එකපාරට ආර්ය මාර්ගයට පණින්න බෑ. ඒකට මනස සකස් කරගන්නවා. ඒගොල්ලෝ කිව්වේ නීවරණ ටික යටපත් කරගන්නවා. නීවරණ යටපත් කරන්න ඔය බැලීම හොඳයි. ශරීරයට ඇලීමක් තිබුණා නම්, කාමච්ඡන්දයක් තිබුණා නම් ඒක දුරු කරගන්න ආවතන තියෙන කොටස් 32ක් මේ සතර මහා ධාතු වෙන කියලා බැලුවම පුළුවන් නේ. නීවරණ යටපත් කරනවා. ඒකත් අවශ්‍යයි. හැබැයි නීවරණ යටපත් කිරීම ආර්ය මාර්ගෙ වෙන්නේ නැහැ. ඒක පූර්ව ප්‍රතිපදාව නේ. දැන් අපි ගෙයක් හදන්න නම් ඉස්සෙල්ලා කැලේ සුද්ධ කරලා ගෙපලක් කපන්න ඕනේ. ඒකට ගේ හැදුවා කිව්වොත් හරියද? නෑ, ඒක පූර්ව ප්‍රතිපදාව. බිම සකස් කරනවා. ඒ වගේ අපේ මනස සකස් කරන්න ඕන ආර්ය ප්‍රතිපදාවට එන්න. ඒ වැඩේ තමයි ඔය කරලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? තාම නියම බුදු දහමට ගැලපෙන්නේ නැහැ. අපි සමුදයක් හෙළුවා තමයි. හැබැයි ඕලා තියෙන්නේ බාහිරේ. මේ බුදුහාමුදුරුවෝ කියනවා බාහිරෙන් හොයන තාක් කල් ඇත්ත දකින්න බැහැ කියලා. තමත් තුලින් හොයන්න. දැන් තමයි ප්‍රශ්නේ ඉන්නේ. ශරීරේ තියෙන්නේ එළියේ. සමුදේ හොයන්නලු තමන්තුනේ. හටගත්තේ කොහොමද කියලා තමන්තුලින් හොයන්න. දැන් මෙතන ශරීරේ තියනවා කියලා ඕගොල්ලෝ දැනගත්තේ කොහොමද? තේන නිසා. මම දැන් තව සමුදේ පෙනුම් නැත්තම් එහෙම සම්ද වෙලා තිබුණා නම් එහෙම ඔය ශරීරේ හටගන්නේද? එළියේ තියෙනවා කියලා දැනගන්නේ නැහැ. මට දැන් මේ මේක දැනගත්ත දැන් පේන හින්දා නේද? ඔව්. පෙනීම විතරද උදව් වෙන්නේ? පේන දේ ගැන හිතලත් තියෙනවා. හිතන්න ගෙහින්නේ නේද ඔක මනුෂ්‍ය ශරීරයක් කියලා එහෙම දැනගත්තේ? ඈ පෙනීම විතරක් නෙමෙයි සිතීමත් උදව් වුණා. මොනවාද ආයතන දෙක? පෙනුනේ මොකෙන්ද? ඇසෙන්. හිතුවේ මොකෙන්ද? මනසෙන්. එතකොට ආයතන දෙක මොනවාද? චක්කායතනයයි මනායතනයයි නේද? දැන් එතකොට තමන් ඔය බාහිර ශරීරේ තියනවා කියලා දැනගත්තේ ආයතන දෙකක් වැඩ කරපු හින්දා නේද? හ්ම්?
ඇහැ වැඩ කළේ නැත්නම් ශරීරේ තියනවා කියලා දැනගනීද? නැහැ. හිත වැඩ කළේ නැත්නම් ශරීරේ තියනවා කියලා දැනගනීද? නැහැ. ඔන්න තව සමුදය. ඒ සමුදය ඇහැයි හිතයි කියන දෙක කොහෙද තියෙන්නේ? එළියද තමන් තුල? බෑ හැක් නායට ඉట్లాගෙන එහෙම බැලුවද? ඈ කාගේ හෙන්ද බැලුවේ? තමන්ගේ. මගේ කියන්න බෑනේ තමන්ගේ. හිතුවේ කාගේ හිතෙන්? ගන්නුගේ හිතකින්ද හිතුවේ? තමන්ගේ හිතෙන්. එහෙනම් ඒ සම්පතය තියෙන්නේ කොහෙද? තමන්. මද පොට්ටක් ඉතින් සතුට වෙන්න පුළුවන් නේද? දහමට නම් පොට්ටක් ගැලපෙනවා නේද? දැන් සමුදය හම්බුනේ එළියෙන් නෙමෙයි තමා. දැන් විදර්ශනයේ පොඩ පොඩ කිට්ටු වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා. හ්ම්. එහෙම නේද? ඔක ලියා ගන්න ඕන ඇති. දහමට ගැලපෙනවා. අපිට ඕරෙක් කරලා හරියන්නේ. දැන් සමුදය ධම්මානුපස්සී වෙන්නත් ඕන. සමුදය තමන් තුළින් දකින්න. නම් ආයතන දෙකක් හම්බ වුණා. ඔය ශරීරේ දැනගත්තේ ආයතන දෙකකින්. චක්කායතනයයි මන ආයතනයයි. දෙන්නේ කිනායි? කවුද දැන් ශරීරේ හැදුවේ ඔය දෙන්නනේ? ඇහැද හිතද? ආ ඒකට කියනවා දැන් ආයතන පිළිසිඳ දකින්න ඕනේ. ඇහැට කරන්න පුළුවන් මොකද්ද කියලා පිහවා ගන්නවා. හිතට කරන්න පුළුවන් මොකද්ද කියලා හොයා ගන්නවා. අවදායි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ආයතන පිළිසිඳ දකින්න. ඈ? එතකොට දැන් ඇහැට කරන්න පුළුවන් මොකද්ද? සංඥාවක් අරන් දී. ඒ කියන්නේ දැන් ඇහැ කියන්නේ කැමරාව වගේ. කැමරාවට මොකද්ද කරන්න පුළුවන්? ෆොටෝ එකක් ගන්න. නේද? දැන් පොඩ්ඩක් හිතන්න ඇහැට කරන්න පුළුවන් මොකද්ද? හිතට කරන්න පුළුවන් මොකද්ද කියලා.
පෙරවන් සරණයි. ඔව් කොහෙද? මං දැන් ගලෙන් බින්දුනා අයියෝ. කිව්වේ වහරි. ආ. වැය වෙලා යනවද? මම මේක ඉවර වෙලා මං ජයසිරි මහත්තයා යනවා අර හරිසිනලේ බුදු පිළිමේ හදනකන් අපරට විතර එහාට යන්න හිතන්නේ. කැමති නම් එන්න. කවුරුවත් තෝන්නේ නැහැ දැන්. නෑ අපි යනවා බඹරගලටත් යනවා. හ්ම්. ඔව්. හරි බලන්න කෝක හදාගත්තාම බලමු. හ්ම්. හදා හදාගත්තාම කියන්නකෝ. දැන් නම් ඉන්නේ මං මේ දුටුවේ ඔය හොරෝ පතානට කිට්ටුයි. මේකෙන් අපි දවල්ට කන වෙලාවට එකට දෙකට එක ඉගරයිලා අරහිය.
මෙතන පාර කියන්න පුළුවන් කාටද? මෙහෙට එන පාර කියන්න පුළුවන් කාටද? මේ කියන්න. කියන්න. අනුරාධපුරේ.
නැ ගන්න ගන්න කමන්නේ.